Honorable Roy Nikal.
Mama, illa no magay velava dengi dala ganang karan kela. දෙදස් දහනමේ අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයෙන් මේ රටේ වැඩි මහානිය සිද්ධ වුණේ කාන්තාවන්ට හා ළමයින්ට කියන එක මම මේ වෙලාවේ කියන්න ඕනේ. දේවස්ථානවලදීත් හෝටල්වලදීත් සිදු වුණු බෝම්බ ප්‍රහාරවලින් වැඩිම ජීවිත හානියක් සිද්ධ වුණේ මේ රටේ කාන්තාවන්ට සහ දරුවන්. මඩකලපිය සියොන් දේවස්ථානයේදී සිදුවෙච්ච ප්‍රහාරයේදී දරුවන් 28 දෙනෙක් බිම දඬ ගහගෙන යාඥා කරන තැනට ගිහින් තමයි මේ ම්ලේච්ඡ ප්‍රහාරය සිද්ධ වුණේ. ඒ දරුවෝ 28 දෙනා මෙතනදී මිය ගියා. ඊළඟට 2019 අප්‍රේල් 21 දින හවස මහවිල උද්‍යානයේ නිවසකදී කාන්තාවක් බෝම්බ පුපුරවා ගත්තා. අප්‍රේල් 26 රාත්‍රියේදී සයින්දමර්දු බොලිවියාන් ග්‍රාමයේදී නිවසක ළමයින් හා කාන්තාවන් සියල්ල 16ක් හැබැයි පස්සේ තියෙනවා එක 17ක් වෙලා තියෙනවා කොහොමුණත් දන්නේ. ඒ අතර සහරාන්ගේ බිරිඳ ෆාතිමා හාදියා සහ දියණිය තුවාල ලැබලා රෝහල් ගත කරනවා. සාරා ජස්මින් එහෙම නැත්නම් පුලස්තිනි මහේන්ද්‍රන් තුවාල ලැබුවා හැබැයි අද මිසින්. කටුවා පිටිය සහ කොච්චිකඩේ පල්ලිවල පමණක් විපරීම් වලින් ළමයින් 40 දෙනෙක් අවාසනාවන්ත විදිහට මිය ගියා. කාන්තාවන් 120කට වැඩි ප්‍රමාණයක් මිය ගියා. ශාරීරිකව පූර්ණ හා අර්ධ ආබාධිත තත්ත්වයේ 570ක් ඉක්මවනවා. සම්පූර්ණ මියගිය ගණන අද දවසේ කියවුණා 289ක් කියලා. විදේශිකයන් 40ක් ඉන්නවා. කටුවා පිටිය කොච්චිකඩේ පල්ලිවල පිපිරීම් වලින් පමණක් වින්දිතයෝ ඉන්නවා 381 දෙනෙක්. මේ විවාදයේ ඉවර වෙන කලින් මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා මේ ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාගේම සම්පූර්ණ නම් ලයිස්තුවක් සභාගත කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඇත්තටම කියන්න කනගාටුයි මම ඊයේ දැක්කා. මේකින් තමන්ගේ දරුවන් නැතිවෙච්ච පවුලේ සියලු දෙනාම නැතිවෙච්ච කාන්තාවක් හිස මුඩු කරගත්ත කාන්තාවක් වැළපෙනවා. ඒ මොකද සිදුව පිපිරීම් වලින් පස්සේ ජීවත්ව ඉන්න උන්ගේ ජීවිත බේරාගත් අයගේ ජීවිත පුපුරලා ගියා. ඒ තමන්ගේ මෙලොව ආදරය කරපු අය නැතිවීම නිසා. එනිසා මේ විහාරයේ පිළිබඳව දැන සිටපු කාන්තාවන් දෙන්නෙක් ගැන මම කතා කරන්න කැමතියි. එක්කෙනෙක් තමයි ප්‍රධාන බෝම්බකරුගේ බිරිඳ සහරාන්ගේ බිරිඳ අබ්දුල් කාදර් ෆාතිමා හාදියා. අනිත් එක තමයි සාරා ජස්මින් එහෙම නැත්නම් පුලස්තිනි මහේන්ද්‍රන්. මේ පිළිබඳව තොරතුරු කීපයක් ප්‍රබල තොරතුරු කීපයක් දැනට සංගවලා තිබ්බ දෙවැනි වෙලුමේ මම අද සභාගත කරනවා. එස් සහරාන්ගේ බිරිඳගේ සම්පූර්ණ සාක්ෂි වාර්තාව මම මේ වෙලාවේ සභාගත කරනවා. මේක තොරතුරු කිහිපයක් මම ඉදිරිපත් කරන්න කැමතියි. සහරාන්ගේ බිරිඳගේ සාක්ෂියේ තියෙනවා සාරා කතා කරා කියලා බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ. ඒ මෙන්න මේ වාර්තාවේ 2276 සහ 2277 කියන පිටුවල ඒ සඳහන් වෙනවා. හැබැයි ඊයේ පාර්ලිමේන්තුවේදී ආපු නිලධාරීන් මේ මන්ත්‍රීවරු සියලු දෙනා නොමග ඇරියා කෙඳිරි ගෑවා කියලා. මම කැමති ඒකේ තියෙන විදිහ සාක්ෂිය පොඩ්ඩක් කියන්න. ඒකෙදි කියනවා හාදියා ඊට පස්සේ තමයි ටික වෙලාවකින් පස්සේ ගෑනු එක්කෙනාගේ සද්දෙත් ඇහුනේ. මොකද්ද ඒ ගෑනු එක්කෙනාගේ සද්ද ඇහුනේ? ඒ සද්ද එයා ඉන්නේ කවුද? එයා කවුද ඉන්නේ? කවුද ඉන්නේ කියලා තමයි ඉස්සෙල්ලා කවුද කවුද කියලා එයා දෙමළෙන් කතා කරන සද්දෙත් මට ඇහුණා. කතා කළේ මොන භාෂාවෙන්ද? දෙමළ භාෂාවෙන්. එතකොට ඒ කටහඬ කාගේද කියන එක හඳුනගන්න පුළුවන් වුණාද? ඒ කියන්නේ මට ඒ වෙලාවේ ඒ කටහඬ සාරාගේ වගේ. ඒකේ ඇතුලේ තව දෙන්නෙක් කටහඬ තියෙන වගේ. ඒකේ ඇතුලේ තව දෙන්නෙකුගේ කටහඬ එයාගේ වගේ තියෙනවා. ඒ නිසා මං ඊට පස්සේ හැරිලා බැලුවා. ඒ පැත්තේ සද්දෙට හිටගෙන එක්කෙනෙක් හිටියා. කවුද හිටගෙන හිටියේ? ගෑනු එක්කෙනා. ඊට පස්සේ එයාගේ මූණ තුවාල වෙලා තිබ්බා කියනවා. ඇඳුම් පිච්චිලා තිබ්බා කියනවා. ලේ ඇවිල්ලා තිබෙනවා කියනවා. එතකොට අහනවා එතනදී ආයතනකදී. එතකොට ඒ කවුද කියන එක හාදියා අඳුනා ගත්තාද? ඒ කියන්නේ හරියටම ඒ වගේ සාරාගේ කියලා මට ඒ මූණ හරියට පේන්නේ නැහැ. නමුත් එයාගේ වගේ තමයි ඇඟේ ෂේප් එක, ඒ උස ඔක්කොම තිබුණේ. එතකොට මෙතන පැහැදිලිව කියනවා කටහඬත් ඒ වගේ, බොඩි ෂේප් එකත් ඒ වගේ, උසත් එක වගේ. මේ විදිහට සාරා සම්බන්ධයෙන් හාදියාගේ සාක්ෂියේ ප්‍රබල ලෙස සඳහන් වෙනවා. දැන් ගැටලුව තියෙන්නේ හිටගෙන හිටපු සාරා දැන් මැරිලාලු. හැබැයි අර 16 දෙනා අතරේ හිටියෙත් නැහැ. DNA පළමුහා දෙවන අවස්ථාවවලදී සාරාගේ මවගේ ජාන සමග DNA සමග ගැලපෙන්නේත් නැහැ. අර 16 දෙනා පස්සේ 17 දෙනාත් වෙනවා. තුන්වෙනි DNA පරීක්ෂණයේදී මල්ලක දාලා තිබුණු කොටස්වල සාරාගේ මවගේ DNA සමග ගැළපෙන DNA තියෙනවා කියලා හැබැයි අවුරුදු 3කට පස්සේ.
ඒ මල්ලක දාලා
ඊට අර. ඔව් එතකොට දැන් තියෙන ප්‍රශ්නේ හිතගෙන හිටපු සාරා. හොඳයි අපි කියමුකෝ. ඒ සාරා නෙවෙයි නම් ඒ හිටගෙන ඉඳලා ඒ තුවාල වෙච්ච කාන්තාව කෝ දැන්? එයා කවුද? සාරාගේම කටහඬ තියෙන, ඒ උසම තියෙන, ඒ බොඩි ෂේප් එකම තියෙන ඒ කාන්තාව කවුද? එතකොට ඇයි මේ කොහොමද මේ තොරතුරු හඟවන්නේ ඇයි කියන එක පිළිබඳව අපිට ගැටලුවක් තියෙනවා. මේ රටේ ජනතාවට ගැටලුවක් තියෙනවා. මොහමදු හස්තුන්ගේ බිරිඳ කුලස්ත්‍රිණි මහේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින් කියන්නේ මේ ම්ලේච්ඡතම කුමන්ත්‍රණයේ සියලු දත්ත දන්න එක් කාන්තාවක් කියන එක අද රටට රහසක් නෙවෙයි. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සාරා ජෙස්මින් කියන කාන්තාව සයින්ද මරුදු ප්‍රදේශයේ ආරක්ෂක නිවසයක් තුල බෝම්බ පුපුරා ගැනීම හේතුවෙන් මිය නොගිය බවත්, ඇය බෝට්ටුවකින් ඉන්දියාවට පැන ගියපු බවත් සාක්ෂි සඳහන් වෙනවා. විශේෂයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක අර්ජුන මාහින් කන්ද මහතා ලබා දීලා තියෙන ප්‍රකාශය අනුව සාක්ෂිකරුවෙක් ඒ බව දැනුම් දුන්න බව මේ වාර්තාවල තියෙනවා. මම ඒව සභාගත කරනවා. දැන් මේ සාක්ෂිය දීපු කෙනා ජීවත් වෙනවද කියලා බලන්න ඕනේ. මොකද දැන් මේ සාක්ෂි ටික විනාශ කරොත් මේ ප්‍රහාරය සහ මේ තියෙන සැඟවිච්ච සියලු දේ යට යන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රධාන සාක්ෂිකරුවන් ඇතුළුව මේ ප්‍රහාරයට ලක්ුණයි කියලා සැක කරන ඒ සියලු දෙනාම මම හිතනවා ඒ අයගේ ආරක්ෂාව දෙන්න ඕනේ අර නිලන්ත ජයවර්ධනටත් ඇතුළුව. මොකද එතුමාව උස්සලා ගිහිල්ලා කොහට හරි මොන හරි කරලා දැම්මොත් එහෙම ඒ සාක්ෂි ටිකක් නැති වෙනවා. ඊළඟට මේ සාරා ජෙස්මින් දැන් සයින්ද මරුදු බෝම්බ පුපුරා ගැනීමෙන් හේතුවෙන් බෝම්බ ප්‍රහාරයෙන් මියගිය 16 දෙනාගේ සිරුරු කොටස්වල පළවෙනි එකේදී හම්බ වෙච්ච නැති DNA, දෙවෙනි එකේදී හම්බ වෙච්ච නැති DNA, තුන්වෙනි එකේදී හම්බ වුණයි කියන එක මේ රටේ මිනිස්සු පිළිගන්න ඕනේද කියන එක මම මේ වෙලාවේ අහනවා. මොකද කතාවකුත් තියෙනවා. අර මම මුලින් කිව්ව මාහින් කන්ද මහත්මයා දීපු ප්‍රකාශයේදී සාරාව පිටමං කරා කියලා. ඊළඟට මෙහෙම සත්‍ය වසන් කරන්නේ ඇයි කියන එකත් මම අහනවා. මොකද පෙර DNA වල තිබ්බේ නැති ඒවා පස්සේ තියෙන්න කවුරු හරි සාරව ගිල්ලද? අර කොටස් වල තියෙන්න සාරගේ ඔළුව අතපය මොකක්වත් නැතුව අර මල්ලක පොඩ්ඩක් තියෙන්න, එහෙම නැත්නම් ඉන්දියාවට පිටමං කරාද? මම අවසන් කරනවා. එහෙම නැත්නම් මේ ම්ලේච්ඡතම කුමන්ත්‍රණයේ ප්‍රබලම සාක්ෂිය වසන් කිරීම සඳහා කියන එක මම මේ වෙලාවේ මේ සභාවට කියනවා. ඇත්තටම මේ ප්‍රබල සාක්ෂිය වන සාරා ජෙස්මින් තවමත් ජීවතුන් අතර ඉන්නවා නම් එයා රට පිටමත් කරලා තියෙනවාද? එහෙම නැත්නම් අර පිටමං කරනකොට මුහුදෙදි ඝාතනය කරලා ඒවා වලලලා තීබිලා නැවත වතාවක් තුන්වෙනි පරීක්ෂණයේදී ඒවා ගෙනාවද කියන එක පිළිබඳවත් මේ රටට ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා. අවසාන වශයෙන් ගරු මන්ත්‍රීතුමනි, මේ ප්‍රශ්නය ඊළඟ ආණ්ඩුවකට ගෙනියන්න එපා. මේකෙන් විඳවපු මිනිස්සු විඳිතේ විත්තු මිනිස්සුන්ට තව වෙනකන් සුබ සාධනේ වෙලක් නැහැ. මේකට එජාපේ ඇතුළු යහපාලනයට ඇඟිල්ල දික් කරා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇතුළු ආණ්ඩුවට ඇඟිල්ල දික් වෙනවා. විශේෂයෙන්ම යහපාලන රජයේ ජනාධිපතිතුමාටත් අගමැතිතුමට මම අවසන් කරනවා. ඇඟිල්ල දික් වුණා. මම වර්තමාන ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින ඔබතුමාට අවස්ථාව ලැබිලා තියෙනවා. මේක තව ආණ්ඩුවකට ගෙනියන්න දෙන්න එපා. ඔබතුමා මේ පිළිබඳව පරීක්ෂණයක් කරලා සැබෑ මේ එක්සත් ජාතික පක්ෂයේ තිබුණු යහපාලන ආණ්ඩුව විනාශ වෙච්ච මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ඇත්ත මේ සමාජයට එකතු කරන්න. අපි කියනවා අවසන් කරන මන්ත්‍රීතුමා, මේක ප්‍රහාරය බලයට ආවේ නැහැ කියලා කවුරුවත් කියනවා නම් මේ ඝාතනය කරේ නැහැ කියනවා නම්
කෙටි කරන්න මන්ත්‍රීතුමියා.
ඒ ලේඋඩින් මේ ගමන ආපු අය ඉන්නවා. ඒ වෙනුවෙන් පෙනී හිටින අය ඉන්නවා නම් අදටත් මේ පාස්කු ප්‍රහාරකයෝ සංගවගෙන ඒ අය සුද්ධ කරන්න ඉන්නවා නම් මම කියනවා තමන්ගේ හෘද සාක්ෂියත් එක්ක සටනක් එනවා. එදාට ඒවට උත්තර දෙන්න වෙනවා. ඒ වගේම මේකෙන් ප්‍රහාරයට ලක් වෙච්ච මිනිස්සුන්ගේ සහ ඝාතනය වෙච්ච මිනිස්සුන්ගේ සහ ඒ පවුල් වල අයගේ සාපයෙන් ඒ අයට ගැලවෙන්න බැහැ කියන මේ වෙලාවයි මම මතක් කරනවා.
ඔනරබල් මහින්ද අමරවීර.
ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, අද මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව අදත් කතා කරනවා, හෙටත් කතා කරනවා. මේ පාර්ලිමේන්තුවේ පහුගිය කාලෙම බැලුවොත් කී වතාවක් මේ පිළිබඳව කතා කරලා තියෙනවා. මොනතරම් විවාද කරලා තියෙනවාද? මොනතරම් මඩගහගෙන තියෙනවාද? මොනතරම් අවලාද කරලා තියෙනවාද? මම අහන්න කැමති ඒ කාලය, ඒ ගත කළ කාලයේ කර වියදම් වලින් මේ පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වුණු ජනතාවට කිසියම් සහනයක් ලැබිලා තියෙනවද? සහයෝගයක් නැත්නම් උදව්වක් උපකාරයක් ලැබිලා තියෙනවද? අද දවසේ මම කතා කීපයක් ඇහුවා, තන්නේ කර මඩ ගහන එකක් තමයි තිබුණේ. එක එක පැත්තට චෝදනා කරගන්න එකක් තිබුණේ. ඉතින් මේකෙන් මොකද්ද ඇති වෙච්ච ප්‍රතිඵලය? ඇති වෙන ප්‍රතිඵලය මොකද්ද? මේ කාලයේ කොච්චර දැන් මේ පාර්ලිමේන්තු කාලයේ මොනතරම් වැදගත් දේවල් වලට අපිට පාවිච්චි කරන්න තිබුණාද? පාවිච්චි කරන්න තිබුණා. අඩුම ගානේ මේ විවාදෙ වුණා. මේ විවාදෙ වුණත් කරුණු හරියට ඉදිරිපත් කළා. ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නෙට විසඳුමක් හොයන එක, අසාධාරණයක් වුණු කෙනෙක් ඉන්නව නම් ඒ අයට සාධාරණයක් ඉෂ්ට කරන එක පිළිබඳව කතා කරාට ගැටලුවක් නැහැ. නමුත් අපිට එහෙම බවක් පේන්න නැහැ. දැන් මේ සිදුවීම සිදුවෙන වෙලාවේ අපි හිතියේ විරුද්ධ පක්ෂය අපි කටයුතු කරේ. අපි ආණ්ඩුවේ නෙමෙයි, එතකොට අපි ආණ්ඩුවෙන් ඉවත් වෙලා විරුද්ධ පක්ෂය තුල හිටියේ. ඒ වුණත් අපි ඒ කාලය තුල අපි මේ සම්බන්ධව අපේ පුළුවන් ආකාරයෙන් අපි මේ කටයුතු වලට මැදිහත් වීම සිදු කරා. මේ සිදුවීම් පස්සේ ඒ ප්‍රශ්නවලදී අපිට අපි දේශපාලන වාසියක් ගන්න උත්සාහ දරුවේ නැහැ. අපි බැලුවේ කොහොමද මේ ප්‍රශ්නෙට විසඳුමක් ලබා දෙන්නේ, ඒ වගේම මේකට සම්බන්ධයක් අත්අඩංගුවට ගන්නව නම් කොහොමද ඒකට උදව් කරන්නේ, එහෙම නැත්නම් විපතටපත් වුණු අය පිළිබඳව කොහොමද අපි සොයා බලන්නේ, ඒ අයට කොහොමද යම් සහනයක් දෙන එක පිළිබඳව අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම අද කතාවේදී වැඩි ප්‍රමාණයක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ප්‍රහාර එල්ල කරන්න වැඩි කාලයක් යොදාගත්තු බව මම දැක්කා. ඒ වගේම හිටපු ජනාධිපතිතුමා විදියට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාටත් ඒ ප්‍රහාරයේ ආකාරයෙන්ම එල්ල කරන්න පටන් ගත්තා. දැන් එතකොට මෙතුමන්ලාද මේ මරලා තියෙන්නේ? මෙතුමන්ලාද මරලා තියෙන්නේ? දැන් මේවට දැන් පරීක්ෂණ කීයක් පැවැත්ුණාද මේ රටේ? මේ රටේ පරීක්ෂණ ගණනාවක් පැවැත්ුණා. ඒවෙන් චෝදනා එල්ල වුණාද? දැන් අධිකරණේ මම දැන් නඩු 500කට වැඩිය තියෙනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට. දවසින් දවස හැමදාම නඩුවලට යන. හැබැයි ඒ වගේම නඩු තීන්දුවක් දීලා තියෙන මේක වැරදි විදියට අර්ථ නිරූපණය කරන. එතුමා මේකට සම්බන්ධය, එතුමා වැරදිකාරයා. එහෙම තමයි රටේ කතා බහට ලක් වෙන්නේ දඬුවම් ලම්. නමුත් ඒ වார்த்தාව කියවලා බැලුවම ඉතමත් පැහැදිලිව තියෙන පැහැදිලිව කියන්න පුළුවන් මේක එතුමාගේ වරදක් පිළිබඳවවත් එතුමාට චෝදනාවක් එල්ල වෙන කාරණයක් නෙමෙයි. මේකේ සම්පූර්ණ කියන්නේ එතුමාට තියෙන තත්ත්වය තමයි. මේකට සම්බන්ධයි කියන මේ නිලධාරීන් මේ වගකීම් පැහැර හැරියයි කියන නිලධාරීන් කණ්ඩායමක් පිළිබඳව කතා වෙනවා ආරක්ෂක අංශවල. ඒ වගේම ඒ ධනතුරුවල නිලධාරීන් කණ්ඩායමක්, ඒ නිලධාරීන් මේ වගකීම පැහැර හැරලා තියෙනවා කියන එකත්, ඒ වගේම මේ නිලධාරීන් පත්කර කෙනා විදියට තමයි එතුමාට මේ චෝදනාව එල්ල වෙන්නේ. ඒක ඔබතුමාම දන්නවා. මේ පොලිස් පතිවරයා මේ රටේ පත් කරන්නේ ජනාධිපතිතුමා නෙමෙයි. දැන් ඒ වෙලාවෙ ඉඳපු පූජිත ජයසුන්දර පත් කරන්න එතුමා කටයුතු කරා නෙමෙයි. එතුමා කෙලින් මේ නමක් ඉදිරිපත් කරෙත් නැහැ. ඔක ආන්දෝලනාත්මකයි ගොඩක්. මම ඒකට විග්‍රහ කරන්න වෙලාව ගන්නෙ නැහැ. ඒක එතුමා කරපත් වීමන්නේ කොමත් පොලිස් ඒක මේ ව්‍යස්තදායක ස්වභාවයෙන් තමයි නම් කරලා එවන්නේ. නම් කරලා එවන්නේ නැතු එතුමා මේ කෙලින්ම තනි නමකුත් නෙමෙයි ඒවුවේ මම දන්න විදිය. ඉතින් එහෙම තත්ත්වයක් තුල ඒ නිලධාරියා වැරද්දක් කරාම එතකොට ව්‍යවස්ථාදායක සභාවෙන් පත් කළා පොලිස් කොමිසමෙන් ඒ පත්වීම දීපු නිලධාරියා නැත්නම් ජනාධිපතිතුමා ඒ නිර්දේශය යවන එක හරි නම් කීපයක් අතරින් මේ පත් වෙච්ච කෙනා ඒ වගේම අනිත් ඔය කියන අනිත් නිලධාරින් පත් වෙන්නේ ජනාධිපතිවරයා පත් කරන්නේ නැහැ. නිලන්ත ජයවර්ධනද තව එක්කෙනෙක්ද සිසිරද ඒ කවුරුවත් ජනාධිපතිවරයා පත් කරන කට්ටිය නෙමෙයි. හැබැයි ඒ අය ඒ කියන්නේ ඒ නිර්දේශ එන්නේ විවිධ විදියට ඇවිල්ලා පත්වීම් ලබන්න. එන්නේ ඒකේ තමයි වැරදිකාරයා විදියට ඒ අයට පත්වීම් දෙන්නේ, මේ නිර්දේශ දෙන්නේ ව්‍යවස්ථාදායක ස්වභාවයෙන්. ඒ පත් කිරීම කරාම ඊට පස්සේ චෝදනාව මත තමයි මේ දඩ මුදලක් ගෙවන්න කියලා තීන්දුව කළා තියෙන්නේ. දැන් තව නඩු ගණනාවක් තියෙන. එහෙම නැතුව කෙලින්ම එතුමා මේකට සම්බන්ධයි කියලා එතුමා වැරදිකාරයා කළා එහෙම තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ. ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමති මේ කාරණය සම්බන්ධව තව කොච්චර කතා කරත් මේකේ ප්‍රතිඵලයක් ඇති වෙන්නේ නැහැ. මං හිතන්නේ දැන් කවුරුත් සෑහීමකට පත් වෙන්නේ නැත්තම් දැන් අද තියෙන මේ channel 4 නාලිකාව සිද්ධිය සම්බන්ධව ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලනවා. ඒ පිළිබඳව ප්‍රශ්නයක් නෑ, ඕන එකක් ඉල්ලගන්නේ පිළිබඳව ගැටලුවක් නෑ. එහෙම පරීක්ෂණ තිබ්වත් මං හිතන්නේ නෑ ප්‍රශ්නයක් ඇති වෙනවා කියලා. හැබැයි මං හිතන විදියට වඩා වැදගත් වෙන්නේ අපේ රටේ ජාත්‍යන්තර ඇඟිලි ගැහිම් වලට ඉඩ දෙන්න දීලා මේක කොතනින් අතර වෙයිද කියලා කියන්න බෑ. මේ කාරණේට විතරක් නෙවෙයි, ඒතකොට තවත් කාරණා ගණනාවකට එහෙම එන්න පුළුවන්. අපේ රටට අතපොවන්න එන්න පුළුවන්. ඒ නිසා ජාත්‍යන්තර සහයෝගය අරගෙන පරීක්ෂණයක් කරන්න පුළුවන් නම් දේශීය වශයෙන් අපේ රජයේ මේ ඉන්න කණ්ඩායමත් ජාත්‍යන්තරයෙන් ඒ පරීක්ෂණයකුත් අරගෙන කණ්ඩායමකුත් අරගෙන පරීක්ෂණයක් කරන්න පුළුවන් නම් හොඳයි. ඒකට ඔය සියලුම පාර්ශ්වවලට අවස්ථාවක් දෙන්න ඕන. දැන් කාදිනලුන් ආසෙත් යම් දෙයක් කියනවනම් එතුමගෙත් ඒ යම් අදහස් තියෙනවනම් ඒවත් අරගෙන ආණ්ඩු පක්ෂ විරුද්ධ පක්ෂ ඔක්කොම අරගෙන ඒ කටයුතු කරාට වරදක් නැහැ. දැන් අපේ කවිරත්න මන්ත්‍රීතුමිය කිව්වා DNA පරීක්ෂණය පිළිබඳ. ඒ කාරණය සම්බන්ධව ගැටලුවක් තියෙනවා නම් මං හිතන්නේ දැන් හොඳම දේ තමයි නැවත මේකට ක්‍රියාත්මක වෙන්න නඩුවක් දාලා හරි ආපහු මේක මතු කරගන්න පුළුවන්. එහෙම සැකයක් තියෙනවා නම් ඒ සැකය තව ආකාරයක පරීක්ෂා කිරීමේ ගැටලුවක් නැහැ. මම හිතන්නේ මේක වහගෙන ඉඳීමේ අවශ්‍යතාවයක් නැහැ. මේක කාටවත් මේකෙන් සෙතක් වුණා කියලා මම නම් හිතන්නේ නැහැ. මේකෙන් අද වෙනකම් වෙලා තියෙන මේ රටටම අයහපතක් විතරයි. දැන් මේක මේ බෝම්බ සිද්ධියෙන් පස්සේ අපේ සංචාරක ව්‍යාපාරේ ඇන හිටියා, අපේ රටේ ආර්ථිකය කඩා වැටුණා. එතනින් පස්සේ තමයි දිගින් දිගට මේ තත්ත්වය අද නිර්මාණය වෙලා තියෙන්නේ. කොවිඩ් එකේ ඊළඟට එනවා, ඊට පස්සේ ආයේ අරගලයක් එනවා. මේ සියල්ල අවසාන වෙලා තමයි අද රට බංකොලොත්භාවයට පත් වෙන තත්ත්වෙටම ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම දැන් තවත් කාරණයක් තමයි මේ සම්බන්ධව තියෙනවා. දප්පුල ලිවෙරා මැතිතුමා හිටපු නීතිපතිවරයා එළියට එනකොටත් තව කාරණයක් තිබුණා. ඉතින් ඒ පිළිබඳවත් එතුමා මම දැන් ඉදිරිපත් වෙලා කරුණු ඉදිරිපත් කිරීම හොඳයි. කවුරු හරි යමක් දන්නවනම් හරි දේ කියන එක හොඳයි. අපි නිකන් එහෙම බල බල කියෝ කී ඉන්නවට වැඩිය මේක ගැන හරියට දන්න කෙනෙක් ඉන්නවනම් ඉදිරිපත් වෙන කෙනෙක් ඉන්නවනම් ඇවිල්ලා කියන එක හොඳයි. ඒක ගිහිල්ලා මේ රටේ වෙන රටක ගිහිල්ලා පුරවැසිකම බලාගෙන කතා කරනවටත් වඩා හොඳයි. මේ රටේ ඉඳගෙන කියන්න පුළුවන් නම් කියන්න පුළුවන් නම් එහෙම පුළුවන් තත්ත්වයක් තියෙනවනම් වඩා හොඳයි. ඒ වගේම තමයි මේ සිද්ධිය මේ හුදෙකලාවම ඇති වෙච්ච දෙයක් නෙමෙයි. මේක කාලයක් තිස්සේ ඇති වෙලා තියෙනවා. දැන් මට දැන් සමහර මන්ත්‍රීවරු කතා කරනකොට ISIS එක බේරලා කතා කරන වගේ තත්ත්වයක්. ඒක මේක ISIS සම්බන්ධයක් නැති තත්ත්වයක කතා කරන තත්ත්වයක් මම දැක්ක සමහර මන්ත්‍රීවරුගේ කටින් කියවෙනවා. මේකට ඒක තමයි ඒකත් හොයන්න. මං කියන්නේ ඒකත් හොයන්න. දැන් මේක සම්පූර්ණ ISIS එක නිරවුල් කරලානේ මෙතන කතා කරන්නේ. දැන් මෙතන අද කතාවේ කියවෙන්නේ සමහර මන්ත්‍රීවරුන් කතාවේ මේක එහෙම සම්බන්ධයක් නැහැ කියලා. එහෙමනම් දැන් මෙතනම කරුණු ඉදිරිපත් වුණා මේක 2014 ඉඳලා මේ සිද්ධින් නැති වෙනවා කියලා. ඒතකොට 2014 ඉඳලා ඉන්නේ කොහොමද? ඔබතුමාටත් යම් ලියුම් ඉදිරිපත් වුණා කියලා දැන් ලිපි ගැන කිව්වා. ඔබතුමත් මද්දුම් බණ්ඩාර මැතිතුමත් මේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා වෙන්න වෙලාව ඉදිරිපත් වුණා කියලා මම දන්නේ නැහැ ඒක.
ආණ්ඩවල රංජිත් මද්දුම් බණ්ඩාර
ඉවරේක් මේ කරන්නේ මට ආපු මම ඇමතිවරයා විදිහට ආපු හැම ලියුමකටම අපි අවශ්‍ය ක්‍රියාමාර්ග ආරම්භ තියෙනවා. අපි වරන්තු ආරම්භ තියෙනවා. මම කියන්න කැමති මේ SIS එකේ මාස 3ක් මේක සම්බන්ධව මාස 4ක් මට කිසිම ලිපියක් ඇවිල්ලා නැහැ. 2017 2018 ජූනි මාසේ ඉඳලා ඔක්තෝබර් මාසේ වෙනකම් ජූනි මාසේ ඇවිල්ලා තියෙනවා.
ස්තුතියි.
මේක නිකන් බොහොම කෙටි කාලයක් ඇතුළත වෙච්ච දෙයක්. ඒ විදිහට කිව්වට 2014 ඉඳලම මේ යම් යම් ක්‍රියාකාරීත්වයක් රටේ සිද්ධ වුණු බව පිළිගන්න වෙනෝනේ. කවුරු හරි කියනෝ නම් එහෙම නැත්තම් කියලා ඒක කියන්න. මේ පහුගිය කාලේ නෑ, මේක ෂණික සිදුවීමක් කියලා. දැන් මේගොල්ල ගිහිල්ලා මේ බුදු පිළිම කැඩීමකුත් සිද්ධ වුණානේ. ඊළඟට පොලිස් නිලධාරීන් දෙන්නෙක් මැරුණානේ බෝම්බ පත්තු වෙලා. ඒ බෝම්බ පත්තු කළා පොලිස් නිලධාරීන් දෙන්නෙක් මැරුණා. ඒකට මොකද දීපු වාර්තාව? ඒ වෙලාවේ හරි කොමාරි මැරුවනේ. ඒ මැරුණ එකට මොකද දුන්නු වාර්තාව? ඒක සමහරු LTT එකට සම්බන්ධ කරා. ඒක LTT එක සම්බන්ධ කරා. ඒක තමයි LTT එකට සම්බන්ධ කරා. ඉතින් මේ වගේ මේ ඔක්කොම පැත්තෙන් පැත්තට බේර බේර කටයුතු කිරීමේ වැදගත්කමක් නැහැ. මෙතන යම් සිදුවීම් සිදු වෙලා තියෙන නිසා කාටවත් සුදුහුණු ගන්නවත් කවුරුවත් බේරවන්නවත් නෙමෙයි. අපිත් කැමති, මේ රටේ ජනතාවත් කැමති මේක නිවැරදිව තොරතුරක් ගන්න එක පිළිබඳව. මං කියන්නේ දැන් රටේ සිද්ධ වෙච්ච පරීක්ෂණ වලවත් ප්‍රතිඵල ටික හරියට ඉදිරිපත් වුණා නම් මේ ඒවයි තීන්දුව తీරන ටික ගත්තා නම් යම් සාධාරණයක් ඉෂ්ට වෙන්නට ඉඩ තිබුණා. දැන් ඒ වගේම තමයි මේ පරීක්ෂණ සම්බන්ධවත් කියන තියෙන්නේ. දැන් මේ පරීක්ෂණ සම්බන්ධව බොහෝම කඩිනමින් තොරතුරු අපි හැමෝම අපේක්ෂා කරනවා. හැමෝම අපේක්ෂා කරනවා දැන් මේ සිද්ධිය වුණා දැන් ඉක්මනට මේ සියල්ල සිද්ධ වෙන්න ඕනේ කියලා. හැබැයි මේ වගේ ප්‍රහාර රටවල් 20ක 30ක විතර පහුගිය කාලේ සිද්ධ වුණා. සිද්ධ වුණා. දැන් 9/11 මේ බෝම්බ ප්‍රහාරය වගේම ඇමරිකාවේ සිදු වුණු බෝම්බ ප්‍රහාරය වගේම රටවල් ගණනාවක බෝම්බ පිපිරීම් පහුගිය කාලෙම සිද්ධ වුණා. ඒ වගේම මිනිස් ඝාතන විශාල ප්‍රමාණයක් සිද්ධ වුණා. ඒ බෝම්බ ප්‍රහාරයන්වල තවම සමහර ඒවා පරීක්ෂණ වාර්තා අවසාන ඒවා ඇවිල්ලා නැහැ. අවුරුදු 5-10 යනවා. අවුරුදු 5-10 යනවා. ඒ නිසා අපි මේ අපේ රටේ සිදුවීම විතරක් හුදෙකලා සිදුවීමක් විදියට අරගෙන අපි දෙකොල්ල මඩ ගහගෙන එහෙම නැත්නම් ආණ්ඩුවේ විරුද්ධ පක්ෂයයි මඩ ගහගෙන එහෙම නැත්නම් මේ ඉන්න ජනාධිපතිවරුන්ට මඩ ගහලා ප්‍රහාර එල්ල කළා චෝදනා එල්ල කළා මේ කටයුතු කිරීමෙන් කාටද ඇති වෙන සෙත කාටද ඇති වෙන ප්‍රතිඵලය නඩුපිට නඩු දාන්න පුළුවන් උසාවි ගෙනියන්නත් පුළුවන් යම් යම් කරුණු කියන්නත් පුළුවන් හැබැයි ඒ සාධාරණ දේව කියන එක පිළිබඳව සොයා බලන්න ඕන හිතාමතාම කවුරු හරි ඉලක්ක කරගෙන චෝදනා එල්ල කරන් විවේචනල් කරන්න මඩ ගහන්න මේ වගේ කාරණා යොදා ගන්නවා නම් ඒක නිවැරදි නැtei කියන එක මම පැහැදිලිව සඳහන් කරන්න කැමතියි
ගරු ඇමතුමා තව විනාඩි දෙක කාලයක් තියෙනවා
ඒ වගේම තමයි දැන් බුද්ධ්‍යංශ සම්බන්ධව අපි මොනවා වුණත් මම මොන තත්ත්වයේ වුණත් මම කියන්න කැමතියි අපේ බුද්ධ්‍යංශ වලට ආරක්ෂාවක් දීම පිළිබඳව අපේ කිසිම ගැටලුවක් නැහැ ඒගොල්ලෝ ආරක්ෂා කරගන්න. දැන් ඔය දැන් ඇමරිකාවේ ප්ලේන් 4කින් 3කින් විතර ගිහිල්ලා ගැහුවා බෝම්බ ගැහුවා දහස් ගාණක් මැරුණා හැබැයි බුද්ධ්‍යංශයට හිරිහැරයක් උනේ නැහැ. ඒ රටේ කිසිම දේශපාලඥයෙකුටවත් ප්‍රශ්නයක් ඇති කරේ නැහැ. දැන් ඒ ගැන තොරතුරු දීලා තිබුණා සතියකට විතර කලින් තොරතුරු දීලා තිබුණා මේ බුද්ධ්‍යංශ වාර්තාවක් දීලා තිබුණා ඇමරිකාවට ඒ වගේ ප්‍රහාරයක් එල්ල වෙයි කියලා. හැබැයි ඒ වුණාට ඇවිල්ලා ගැහුවා ඔච්චර ඇමරිකාව කියන්නේ දැවැන්තම ආරක්ෂක ජාලයක් තියෙන රට විශාලම බුද්ධි ඒකකයක් තියෙන රට විශාලම බලවත්ම රාජ්‍යයට ප්‍රහාර එල්ල කරලා 40,000ක් 50,000ක් මරලා ගියා. මහා දෙවන්ත විනාශයක් සිද්ධ කරා. ඒකෙත් බුද්ධි තොරතුරු සති ගානකට ඉස්සෙල්ලා ඇවිල්ලා තිබුණා. හැබැයි එතන හරියට ඒක නිවැරදි කරගත්තේ නැහැ. හැබැයි ඒ සිදුවීමෙන් පස්සේ පරීක්ෂණ ගණනාවක් තිබුණා. අවුරුදු ගානකට පස්සේ තමයි ඒ වාර්තා ලබා දෙන්නේ. ඒකේ කිසිම දේශපාලඥයෙකුට දඬුවම් දුන්නේ නැහැ. ඒකේ ඉඳපු කිසිම බුද්ධ්‍යංශ නිලධාරියෙකුට දඬුවම් දුන්නේ නැහැ. මොකද ඒ රටේ බුද්ධ්‍යංශය ආරක්ෂා කරගන්න ඕන, ඒ වගේම රජය ආරක්ෂා කරගන්න ඕන හැඟීමෙන් කියන එක ඒ අය කල්පනා කරා. අපේ රටේ මොකද කරා? අපේ රටේ මේ ඔක්කොම එළිදරව් කරනවා. අපි ඔක්කොම එළිදරව් කරනවා. අපි ඔක්කොම දඬුවම් දෙනවා. එතකොට නිලධාරියෙක් ආයේ ගිහිල්ලා රාජකාරියක් හරියට කරාවිද? මේ රටේ ඔතනින් ඕක නවතිනවද? දැන් ආයේ ඇති වෙන්නේ නැද්ද? නැව ඒ ප්‍රශ්නේ සම්පූර්ණ ඉවර වෙලාද? තවත් ආයේ අවදානමක් නැද්ද? ආයේ නිලධාරියෙක් ගිහිල්ලා කටයුතු කරයිද? ඒ තනතුරු වල ඉඳීද? හිරගෙවල් වල යන්න බලාගෙන ඒ තනතුරු වල ඉන්නේ නැහැ. යන්තම් රාජකාරිය බේරගන්න, පෙන්ෂන් එක බේරගන්න වැඩ කරන එකක් විතරයි ඊට පස්සේ බලාපොරොත්තු
වෙන්නේ. ඒ නිසා අපි
මේක දේශපාලඥයන්ට මඩ ගහලා, රාජ්‍ය නායකයන්ට මඩ ගහලා, ආරක්ෂක අංශවලට මඩ ගහලා, ඒ වගේම ඒ අය අත්අඩංගුවට අරගෙන ඒ අයට දැනුවන් දීලා මේ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන් කමක් නැහැ. අපි හොයනවා නම් හොයන්න ඕනේ මේක කවුද මෙතන මේකට ඍජුව සම්බන්ධුනේ කියලා. ඒ සම්බන්ධ වෙච්ච අයට ඒ වෙලාවෙම ගොඩක් අය මිය ගිහිල්ලා තියෙනවා. එදා මං හිතන්නේ ඒ දවස් දෙක ඇතුළත අපේ ආරක්ෂක අංශ ක්‍රියාකාරීත්වය කොහමද? විශාල ප්‍රමාණයක් මරලා දැම්මා.
අවසන් කරලා
අපේට ඒක පුළුවන් නම් හොයාගන්න. ඒක පිළිබඳවත් අපි කතා කළ යුතුයි. බොහොම ස්තුතියි.
ඔනරබල් රෝහිණි කවිරත්
යුවා ඇමතිතුමා මම නඩුවක් දාගන්න එකද නැද්ද කියන එක නෙවෙයි ඇමතිතුමා, ඔබතුමන්ලා අද රජය කරන පිරිස. කෙටියෙන් කියනවා. එතකොට DNA එක තුන් සැරයක් කරනකොට නම් එන්නේ කෙන්දිරි ගෑව හරි කතා කරපු හරි මනුස්සයාගේ පුංචි කොටසක් මල්ලක තියෙන්නේ කොහොමද? එහෙමනම් සාරා ආපහු බෝම්බයක් එතන පත්තු කරගත්තා.
හරි අවසන් කරනවා.
එහෙම නැත් අවසන් කරනවා. එතකොට තව තැනක තියෙනවා කහපාට කැබ් එක නැගලා සාරා ගියා කියලා. ඒක අබුබකර් කියන පොලිස් නිලධාරියාව දැන් අර DNA පරීක්ෂණේ මේ ප්‍රතිඵලයත් එක්ක අද ඒ පොලිසිය මහත්තයාව ඒ චෝදනාවෙන් නිදහස් කරලා තියෙනවා. ඒ සාක්ෂිය දීපු මිනිස්සයා දැන් ජීවතුන් අතර නැහැ. කොවිඩ් කාලේ මැරුණා කියලා කියනවා. පිච්චුවා කියලා කියනවා. එතකොට බුද්ධි අංශ ෆේල් කියලා ඊයේ පාර්ලිමේන්තුවට ආපු අර නිලධාරි මහත්තුරු කියනවා මේ දෙකයි කොළේට මේ රටේ යුද්ධයේ දිනපු බුද්ධි අංශ දෙකයි කොළේ 50ට දාන්නේ අපි නෙවෙයි ඒ නිලධාරීන්. එනිසා ඒ අවශ්‍ය තියලු තොරතුරු මන්ත්‍රීතුමා මම මීට මොහොතකට කලින් සභාගත කරලා තියෙනවා. සාරා කහපාට කැබ් එකේ ගියේ කින්
හලෝ ගුණසනේ මන්ත්‍රීතුමනි, දැන් මේ හැමෝම මේ කවුරුත් කරේ නැහැ කියන කාරණේ කියන්න උත්සාහ දරනවා. අපි බලමු රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙන්නේ කුමන්තනකින් කියලා මම කිව්වොත්, ඒක මීට අවුරුදු 3 මාසයකට කලින් එක්තරා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරේ කිව්වයි කියන කාරණේ මම කිව්වොත් කවුරුත් හිතුවේ නැහැ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිය කියලා පරාද වෙලා ගෙදර ගියා. අර නිර්පාක්ෂික අරගලය විනාශ වෙලා රනිල් වික්‍රමසිංහ නැවත ජනාධිපතිය කියලා කවුද හිතුවේ? ඒක අපිට හිතන්න බොහෝ දේවල් තියෙනවා. හිතන්න බොහෝ දේවල් තියෙනවා මොනසනේ මන්ත්‍රීතුමනි. රාජපක්ෂලා පරාජය වෙනවා 2015. ඇයි පරාජය වෙන්නේ? යුද්ධ දිනපු නායකයෙක් පරාජය වෙන්නේ. මතක තියාගන්න. ඔබට මතක ඇති ඒ සාර්ථක ජයග්‍රහණයේ පොල් කොහොඹ පවා දිනලා ඒ මැතිවරණ දින්න කියන කාර්යය 2015 යුද්ධය දිනාපු නිසා රාජපක්ෂවරුත් එක්ක හිටගත්ත ඕනෑම ගොබ්බේ පාර්ලිමේන්තු පළාත් සභා රාජ්‍ය සභා දින දෙන්නට වත් වුණා. ඒකේ වෙලේ ඒ රටේ ජනතාවගේ ගෞරවය දුන්නා දෙන්න ඕන නිසා. ඒසා යුද්ධයේ දින රාජපක්ෂලා රට විනාශ කරපු බව දැක්ක නිසා තමයි උගත් වියත් තරුණ සමාජය 2015 පරාජය කරේ. කවදාවත් නැවත බලයට එන්න නුසුසුදු පුස්ගලයෝ කියන කාරණේ එදා තේරුවා මතක තියාගන්න. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඉන්නවනම් මං කියනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අපිට වඩා හොඳට කිව්වා එදා ඇවිල්ලා. ඒ රාජපක්ෂවරු නැවත ඒ සාටක යුගය අවසන් කරන්න යුද්ධේ දුන්නත් රට එක්සේසත් කරත් ඔවුන් නැවත බලයට ආය නොයුතුයි කියන තීන්දුව එදා 2015 දුන්නා. එහෙමනම් මොනසනේ මන්ත්‍රීතුමෝ උන් දින්නේ කොහමද? දිනන්න අවශ්‍ය සැලසුම හැදුවේ කොහමද කියන කාරණේ තමයි අපි හිතන්න ඕනේ. මේ channel 4 වලට යන කලින් channel වල අපේ පෙන්නපුවා මං කියන්නේ. වඳගොත්තු බාස් මාට කලින් කතා කරලා ගියා. වඳගොත්තු බාස් කෙනෙක් හිටියා ඒ පක්ෂයේ වඳගොත්තු ගැන කියන්න. වඳගොත්තු කනවා සිංහල සමාජයේ සිංහල ආගම දහම විනාශ වෙනවා. ඒව කෑම අපේ ජාතිය විනාශ වෙනවා ආගම විනාශ වෙනවා. ඒක පිළිගත්තු මොනසනේ මන්ත්‍රීතුමනි අපේ මහා නායක හාමුදුරුවෝ. වැඳසැත්තම් කරපු තුන් නැහැ කෙනෙක් ඉන්නවා තාම ඇවිල්ලා නැහැ. එයාලා වැඳසැත්තම් කරපු විදිය කිව්වා සාපි සාබ්දීන්. ඒ වැඳසැත්තම් කරනකොට අපේ සිංහල ජාතිය විනාශ වෙනවා කියන කාරණේ කිනකොට අපිත් එදා ආණ්ඩුවේ ඉඳලා අනේ දෙයනේ මෙහෙම වෙනවාද කියලා හිතුවා මහින්දාමරවීර ගරු ඇමතිතුමනි. අනේ සිතුවිල්ල ඒ චේතනාව ඒ හැසිරීම හදන්න රාජපක්ෂවරු කටයුතු කරා සැලසුම් සහගතව. channel 4 පැත්තක තියන්න. ඇයි බංකොලොත් කරලා රට විනාශ කරපු අර යුද්ධයේ දිනපු රාජපක්ෂලා නැවත බලයට එන්න නම් ජාතිවාදයක් හදන්න ඕනි අන්තවාදයක් හදන්න ඕනි. ඒක හැදුවා මේ පැත්තේ අද ඉන්න බොහෝ දෙනා ගිහිල්ලා පන්සල් කඩලා බෝවතු කඩලා ඒකේ චෝදනාව ආවේ යාපාල ආණ්ඩුවේ හිටපු අපේ බදුරුදීන් නැමුතුමා අනේපව අපිත් බැන්නා. අද නිදොස් කොට නිදාස් වෙලා ඔබ දන්නවද වැදසත්කම් කරපු ඒ වෛද්‍යවරයා අද කුරුණෑගල වැඩ කරනවා. එතුමාගේ ඕටි එක දෙනවා අහිංසක ලෙඩ්ඩුන්ට. හෙන ගහන්න ඕනි. හෙන ගැහුවා. අද කවුරෝ හිතනවා නම් මේකට දඩුවම් ලැබිලා නැහැ කියලා දඩුවම් ලැබිලා තියෙනවා. එක්කෙනෙක් පෙට්ටියක් අරන් කියලා හිඟා කරනවා වන්දි ගෙවන්න. තව එක්කෙනෙක් ගහලා පැන්නුවානේ. දඩුවම් ලැබිලා නැද්ද? අවුරුදු 5ක් ඉන්නාපු ජනාධිපති ගහලා පැන්නුවා. එයා තමයි දේව සාපේ. මිනිමෙරුවට සාපේ. ඒක මදි. ඒසම මතක තියාගන්න උගත් වියත් තරුණ බොහෝ දෙනා වියතුන් හැටියට වියත් සමාජයක් හදාගත්තේ ජාතිය ගලවන්න ආගම බේරගන්න මුනුසනේ මන්ත්‍රීතුමනි මහා සංඝරත්නය. කැලණිය කියන්නේ අපේ උතුම් පන්සල. අපි කියන්නේ ජීවිතය කාලය තුල කරපු පව් නැති වෙනවා කැලණිය ගිහිල්ලා වැන්නම කියලා අපේ නායක හම්දුර නයා පෙන්නලා රාජපක්ෂලා බලයට ගෙනාවා 13 වෙනලා රාජපක්ෂලා බලයට ගෙනාවා ඉතින් රාජපක්ෂරු රටෙන් තුරන් කරන්න ඡන්දය දුන්නාට පස්සේ නැවත බලයට එන්න වද කොත්තු හදලා වද සත්කම් කරලා ඒ කටයුතු කිරීම හරහා තමයි නැවත මේ තස්සවාදය ඇති වෙන්නේ ඒ නිසා යලක්ෂණ 2018 පළාත්පාල ඡන්දය දෙන්නයි කියලා දැන් මේ පළාත්පාල ඡන්දය තිබ්බනම් මොකද වෙන්නේ එදා 2018 විචරේ අද පොහොට්ටුවට වෙනවා අද තියන්නේ ඇත්තේ ඒ නිසා ජාතිය විනාශ වෙනකොට ආගම විනාශ වෙනකොට සිංහල මිනිස්සු විනාශ කරනවා කියනකොට මේ රටේ මහා ජාතිය අවදි වුණා එදා ආණ්ඩුව රාජ්‍ය සේවකගේ පඩි වැඩි කරා සමෘද්ධිය දෙගුණ කරා ඒව නෙමේ රටේ ජනතාවට ඕනේ උනේ කන්න නැතත් බොන්න නැතත් ඉන්න රටක් ඕනේ වුණා නෝකයි කිව්වේ දෙන්න ගිහිල්ලා මහා සංගරත්නයේ වීදිර බැලලා පොට්ටුව අතර දුන්නා අතර ඉලගුව රට බේරගන්න වීරයක් හදන්න කියලා එහෙනම් මේක නෙවෙයිද සැලසුම මෙන්න මේවා අපි හිතන්න ඕනේ උගත් වියත් තරුණ සමාජයට මොකද ඔවුන් නිර්පාක්ෂිකයි ඒ නිර්පාක්ෂික එකතුව හැදුනොත් තමයි ජනාධිපති ආණ්ඩුව පිහිටවන්න පුළුවන් කරු මුදසේ මන්ත්‍රීතුමනේ එහෙනම් ඒ නිර්පාක්ෂික සමාජයට ආමන්ත්‍රණය ජාතිවාදී හැදලා කාලකන්ණී ඒ නිසා ඒ ජාතිවාදී නැවත හදන්න තමයි මෙයාලා මේක හදන්න දැන් කිව්වේ බුද්ධියංශය රට දින්න රට ඒකට අපි ගෞරවය තියෙනවා සාත්‍යවේසිකර මහත්තයෝ ඔයාලට මේ යුද්ධය පිළිබඳව අපිට ගෞරවය දෙනවා ඔයාලා දන්නේ නැතුව මේ ත්‍රස්තවාදී අන්තවාදී රාජපක්ෂලා හැදුවා ඒකයි ප්‍රශ්නේ ඔයාලගේ මේ යුද්ධය ඒ ගෞරවය එඩිතරභාවයේ පාවිච්චි කරලා නැවත යුද්ධයක් ඒ රට විනාශ වෙයි ජාතිය විනාශ වෙයි කියන ඒ තුල තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට එන වැඩපිළිවෙල හැදුවේ බෝම්බේ පිපිරිලා දින 7යි වැඳගෙන ගිලක් වම ජනාධිපති වෙනවායි කියලා ගරු මොනසුනේ මන්ත්‍රී ගමේ කතාවක් තියෙනවා මලගයක් ඇස්සේ ගිහිල්ලා මගුලක් යෝජනා කරන්නේ නැහැ ඇයි දින 7 ගිහිල්ලා දානයක් දීලා බණක් කියලා ඒ මලගිය ඥාතීන්ට පින් වඩවලා තමයි මේ ඒ මලගෙතර මිනිස්සු සුසුමක් හෙලන්නේ දුක වේදනාව කඳුලා අමතක කරන්නේ හැබැයි එහෙම කියන්නේ නැහැ ඔබට මතකනම් බෝක්බේ පෙරලා දවස් 7ක් ගියේ නැහැ ගෝඨාභය එනවා වැඳගෙන මන් දන්නේ කොයිද ස්ටේඩියම් එකක මම තමයි ජනාධිපති අපේක්ෂකයයි කියලා ලැජනෙත් දවස් 4යි ඉතින් මෙන්න මේ මිනිමරු ක්‍රමවේදයේ හදලා බලයට අපේ සාපේ ගෝඨාභය රාජපක්ෂලා අවුරුදු දෙකම මාරු තුල එලෙවෙලව ගැව්වා එලෙවෙල ගහලා ගෙදර යව්වා එහෙම එලෙවෙල ගෙදර ගහපේ උන් නැවත ආරක්ෂා කරේ කවුද දැන් ආපාල ආණ්ඩුවේ රළේ වික්‍රමසිංහ මහත්තයාලා මෙන්න මේක තමයි අපි වැදගත්ම තේරුම් ගන්න ඕනි කාරණේ මෙරටේ දේශපාලන පක්ෂවල ඉන්න මේ නායකයෝ පාක්ෂිකයා පාවිච්චි කරලා එකතු වෙලා රට විනාශ කරන්න බලය හදාගන්න රනිල් වික්‍රමසිංහ එදා පාස්කුවේ චූදිතේ
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙක කාලයක්
තියෙනවා ඒක ගෙනල්ලා වාඩි කරවලා පාක්ෂුවට නිවැරදි කරන්න පාක්ෂුව හොයලා දෙන්න කියලා කාරණේ කියන එක මහා පට්ටපල් බොරුවක් මේ උදවිය ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයා අද ජනාධිපති හැටියට කරන්නේ මේ මහමල කරුව ආරක්ෂා කරගෙන තමන්ගේ ජනාධිපති ධූරේ තවත් ඉදිරියට ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙල හදනක මේක බොරුවක් මේක කරන්නේ නැහැ මේක මේකේ සාපේමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඒක අනිත් දෙනවා මතක තියාගන්න මේ පාස්කුපාරේ මිනිමරුන් මහමලකාරුවන් සලසුම්කරුවන් ආරක්ෂා කරන රනිල් වික්‍රමසිංහ මහත්තයාට හිරණ නිද්ද මොකද වෙන්නේ කියලා බලන්න මොනසේ මන්ත්‍රී දිට්ඨ ධම්ම වේදිනී කර්මය පරිසම් දෙන නිසා මේ 69 ලක්ෂය එකතු වුණේ ජාතිය ගලවන්න ආගම වෙරගන්න ඒ නිසා දැන් හදන්නේ මොකද්ද පොඩි සිඤ්ඤව මේ රටේ කන්න නැතත් බොන්න නැතත් රට බේරගන්න ඕනි කිව්වා වගේ රට විනාශ කරලා අපේ දරුවන්ගේ ආර්ථිකය විනාශ කරලා මොන දේ කරත් කමන්නේ නැහැ රාජපක්ෂලා සාට කරලා නැවත බලයට ගේන්න අවශ්‍ය වැඩපිළිවෙල හීන් සිරුවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා සැලසුම් හදනවා ඉතින් මෙන්න මේ සියලු කාරණා තේරුම් ගන්න ඕනි උගත් වියත් තරුණ සමාජයේ ගිහිල්ලා මේ රටේ විසඳුම හොයන්න හදනවා මේ විසඳුම හොයන උදවිය තමයි මේ රටේ නිර්පාක්ෂික අරගලයේ විනාශ කරලා ගිනි තියලා රනිල් වික්‍රමසිංහ මහත්තයා බලයට ගිනාවේ එහෙනම් අද ඔවුන් වීරෝ වෙලා මේ පාර්ලිමේන්තුවේ සංහිතිය වෙනස් කරලා ඒ සංහිතිය වෙනස් වීම හරහා පාර්ලිමේන්තුවේ නැවත ජනාධිපතිවරගේ බලතල පාවිච්චි කරලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවලා පාස්කු හොරුයි මහා බැංකු හොරුයි මේ රටේ අනාගතය ගෙනියන්න නිර්මාණය කිරීමේ වගකීම බාර අරගෙන තියෙනවා මේ විසඳුම කරන නායකයෝ කියන කාලේ මතක කියමින් මගේ කතාව අවසන් කරනවා බොහොම ස්තුතියි
ස්තුතියි ඔනරබල් ඩීබී ඒරත් ඔනරබල් ඩීබී ඒරත්
බොහොම ස්තුතියි මුල්ලාසනාරූඪ මන්ත්‍රීතුමනි අවස්ථාව ලබා දීම පිළිබඳව චමින්ද විජේසිරි ගෞරව මන්ත්‍රීතුමාගේ කතාව අපි අහගෙන ඉන්නකොට අපිට දැනෙන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳව එක පැත්තකින් එතුමා කියනවා මේ බලය ලබා ගන්න කරපු උපරවැට්ටියක් පාස්කු ප්‍රහාරය. මේ මේ මතය තවදුරටත් අපි දැරුවොත් සැබෑ චූදිතය කවුද කියලා හොයාගන්න අපිට බැරි වෙයි කියලා මම විශ්වාස කරනවා. මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, 2019 අප්‍රේල් 21 අද 2023 අවුරුදු 4යි මාස 5ක් කාලයක් පාස්කු ප්‍රහාරය පිළිබඳව අපි කතා කරමු. මේ නියම චූදිතය තාම හොයාගන්න බැරි වුණා. ආණ්ඩු දෙකක් බලයට පත් වෙලා ඒ ආණ්ඩු දෙකම මේ කාරණාව ප්‍රතික්ෂේප කරනවා. අහිංසක බැතිමතුන් ඝාතනය කරපු එක, හෝටලයක නවතන් ගත්ත දේශීය හා විදේශීය සංචාරකයෝ ඝාතනය කරපු එක අපි හැම දෙනාම ප්‍රතික්ෂේප කරනවා. ඒක හෙලා දකිනවා. එහෙම කරන්න තරම් මානසිකත්වයක් අප තුළ තියෙන්නේ විශේෂයෙන් මානව දයාව අපි කාගාවත් තියෙන හින්දා. හැබැයි ප්‍රශ්නේ එක නෙවෙයි. අපි මේ බරපතල ඛේදවාචකය උපයෝගී කරගන්නවා දේශපාලන වාසියක් ලබන්න. චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා කියනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට 69 ලක්ෂයක් ඡන්ද ගන්න හේතුපාදක උනේ සහරන්ගේ බෝම්බේ කියලා. මේ ප්‍රශ්නය හරිහැටි තේරුම් ගන්න නැතුව අපි මහජන නියුත්‍ය හැටියට මේ විදිහට විග්‍රහ කරන එක වැරදි. මේ පාර්ලිමේන්තුව තුල හුඟක් දෙනෙක් කියලා තිබුණා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2016 හදලා පුංචි කාලයක් තුල ප්‍රාදේශ සභා මැතිවරණය අති විශිෂ්ට විදිහට ජයග්‍රහණය කරමු. ඒතර සහරාන්ගේ බෝම්බය සඳහන් වෙලා තිබුණේ නැහැ. සහරාන්ගේ බෝම්බයක් පිළිබඳව වේදිකාව කතා කරේ නැහැ. ඒ වගේම අර වදබව කියන කාරණාවල් කතා කරේ නැහැ. හැබැයි මේ රටේ මහජනතාව ඡන්දේ පාවිච්චි කරේ පළාත් පාලන මැතිවරණයේ එවකට තිබිච්ච යහපාලන ආණ්ඩුවේ අසාර්ථක බවත් එක්ක. ඊළඟ බෝම්බේ පත් වෙනකොට රටේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යහපාලන ආණ්ඩුවක් තියෙනවා. මේ කාලවකවාන තුල අවස්ථා ගණනාවකදී මේ බෝම්බේ පිළිබඳව හේතුපාදක වෙච්ච චරිත සිදුවීම් ගණනාවක් තියෙනවා. එක තැනක මාමලැල්ලේ බුදු පිළිමේ කඩනවා. ඊගාවට මේත් එක්ක සම්බන්ධ වෙච්ච පිරිස් ඊබ්‍රාහිම් කියන ව්‍යාපාරිකයාගේ පවුලයයි. උඩ වෙන දේශපාලන කඳවුරක. එතකොට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දිනවන්න මේ වෙනත් දේශපාලන කඳවුරක හිටපු ඊබ්‍රාහිම්ගේ පවුල දායක වෙනවද කියන කාරණාව අපිට ප්‍රශ්නයක්. එතනින්ම මේ තර්කයේ බිඳ වැටෙනවා. ඊළඟට යහපාලන ආණ්ඩුව තියෙන කාලේ පුත්තලන් දිස්ත්‍රික්කයේ පොල්වත්තක පුපුරන ද්‍රව්‍ය හම්බෙනවා. ඒ සිද්ධියටත් මේ පිරිස් හවුල් වෙලා තියෙනවා. ඊළඟට තව වෙලාවක අපි දැක්ක පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය වෙනවා. ඒතර මේ වගේ සිදුවීම් එක මේ කාරණාව හරි විදිහට විමර්ශනය කරා නම් ඒ දාති පිට පාලන පාලක පක්ෂේ මේවන් අනතුරක් සිද්ධ වෙන්නේ නැහැ. සහරාන්ගේ බෝම්බේ පුපුරව සිදුවීමට දායක වෙච්ච හැම කෙනෙක්ම මේ අවස්ථා ගණන කීපයකදීම මේ කටයුත්තට අන්තවාදී ක්‍රියාකාරකම් වලට හවුල් කියලා ඔප්පු වෙලා තියෙනවා. ඒතර මෙවන් පසුබිමක් තුළ හරි විදිහට මේ පිළිබඳව තීන්දුව තීරණ ගත්තා නම් යහපාලන රජය මෙවන් ඛේදවාචකයක් සිදු වෙන්නේ නැහැ. ඒතර දැන් මේක මම ආණ්ඩු පක්ෂ ඉඳලා මෙහෙම කියලා අපිට නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. අපි රටේ මහජන නියෝජිතෝ 225ක් එකතුලා මේ නියෝජනය කරන තැන අපිට පුළුවන් කමක් තියෙනවනම් මේ කාරණාවේ පිළිබඳව චූදිතයෝ අරගෙන අපිට විග්‍රහ කරන්න පුළුවන් නම්, ඔව් නීති හමුවට ගෙනියන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක තමයි අපේ වගකීම. ඒකට පක්ෂ ප්‍රතිපක්ෂ කියලා කාරණාවක් තියෙන්න පුළුවන් කමක් නැහැ. මේ වැදගත් කටයුත්ත කරන්න අවුරුදු 4යි මාස 5ක කාලයක් ගිහිල්ලා තියෙනවා. සමස්ත රටේම පමණක් නෙවෙයි ජාත්‍යන්තරයට ප්‍රශ්නේ අරගෙන ගිහිල්ලා තියෙනවා. ඇයි ජාත්‍යන්තරයට මේ ප්‍රශ්නේ අරගෙන ගියේ? අවුරුදු 4යි මාස 5ක කාලයක් තුළ අපේ බලයට පත් වෙච්ච ආණ්ඩු මේකට තීන්දුවක් දෙන්න, මේක ගවේෂණය කරන්න, මේ පිළිබඳව හරි තොරතුරක් සමාජගත කරන්නට අපොහොසත් වෙලා තියෙනවා. ඇයි මේ අපොහොසත් වෙන්නේ? මුලාසනාරුඩු ගරුමැතිතුමනි වෙනත් කිසි කාරණාවක් හින්දා නෙවෙයි අපි එකින් එකට ඇඟිල්ල දික් කරලා හැමෝම පාවිච්චි කරනවා දේශපාලන වාසි ගන්න. එදා සහරාන්ගේ බෝම්බේ පුපුරපුවාම ඒකට තීන්දු තීරණ ගත්තේ නැතුවම මේ රටේ මහජනතාව ඒකට එරෙහි වෙනවා. ඒයි පාලක පක්ෂයක් හැටියට ජනතාවට ආරක්ෂා දීමේ වගකීම තියෙනවා. ඒ වගකීම පැහැරහැරපු හින්දා තමයි එදා යහපාල නාණ්ඩුවට එරෙහි වෙන්න එක සාධකයක් වෙච්ච කාරණාව. ආපහු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට පත් වෙනවා. අපි දැක්ක ඒවකට ජනාධිපතිතුමා හිටපු කොමිසම් සභාවක් පත් කරනවා. කොමිසම් සභාවේ අපූර්වට මේක විග්‍රහ කරලා තියෙනවා. ඒ වගේම කරන්න ඕනේ කාරණාවල් පිළිබඳව ඔවුන් නිරීක්ෂණ ඉදිරිපත් කරලා තියෙනවා. අපි මේ කොමිසම් සභා වාර්තාව පිළිගත්තද? ඒ පිළිබඳව තීන්දුව තීරණ ගන්න ඕනේ ආයතන නීතිපති දෙපාර්තමේන්තුව හරි විදිහට තීන්දුව ගත්තද කියන කාරණාව පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. කොමිසම් සභාවක් ඉදිරිපත් කර තොරතුරු ඉදිරිපත් කර හරි විදිහට විමර්ශනය කරා. එහෙම විමර්ශනය කරලා ගරු මන්ත්‍රීතුමී ප්‍රකාශ කරා වගේ ඒ සැකයට භාජන වෙච්ච කාරණාව පිළිබඳව මේ දේශපාලන අධිකාරියද මේවට පරීක්ෂණ පවරන්න ඕනේ නෑ. මේ වෙනුවෙන් ආයතන තියෙනවා. ඒ ආයතන සුඛීය වගකීම් ඉදිරි නොකරපු හින්දා තමයි අද මේ වගේ තැන්වල මේ වගේ කතා කරන්න පුළුවන් කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. එකිනෙකාට සැක සහිතව ඇඟිල්ල දික් කරලා චෝදනා එල්ල කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසාම කල්පනා කරනවා කොමිසම් සභාවකින් සකස් කළ දුන්නු පදනම අපි උපයෝගී නොකර නොගැනීම තමයි මේ කාරණාව පිළිබඳව තවදුරටත් අපිට සැක සහිතව කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. අධිකරණයේ මිනිස්සුක් දීලා තිබුණා වගකීමෙන් බැහැරව කටයුතු කරපු ඒ කාරණාව ඉස්මතු කරගෙන ජනාධිපතිතුමාට ඒ වගේම ඒ වගට ආරක්ෂාව බාර හිටපු නිලධාරීන්ට වන්දි ගෙවන්න නියම කරලා තිබුණා. ඉතින් මේ සියලු කාරණා එක ගත්තාම මේ රටේ අධිකරණය කොමිසම් සභාව ඒ වගේ මේ වෙනින් වග කියන්න ඕන ආයතන ඒ නිසි විදියට කළමනාකරණය කිරීමේ වගකීම පාලක පක්ෂයකට නාණ්ඩුවට තියෙනවා. අපි රාජකාරිය කරන්න ඕනේ. එහෙම නොකරපුවම තමයි ජාත්‍යන්තරයේ මේ ප්‍රශ්නේ කතා කරන්නේ. චැනල් 4 නාලිකාව අමුතු දෙයක් නෙවෙයි. මේ රටේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සිද්ධ වෙනකොට බෙදුම් වාදයේ පිළිබඳව කතා කරනකොට ඕන හේ ඉඳගෙන අපේ රජයට අපේ ආණ්ඩුවට එරෙහිව ඔවුන් යම් යම් දර්ශන ඉදිරිපත් කරා. චිත්‍රපටි ගැහුවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙවෙයි. ඇයි ඒ වගේ දේවල් කරන්න තවදුරටත් ජාත්‍යන්තර ඒ අන්තවාදී කටයුතු කරන අයට අපි අවස්ථාව දෙන්නේ? අපි ඒ නිසා මේ වගකීම හරි විදිහට ඉටු කරන්න අවශ්‍ය කියන කාරණාව මතක් කරන්න ඕනේ. අපේ මේ කාලවකවානුව තුල අපි ලැබ අත්දැකීම් බරපතල ඛේද වාචකයක් මේ පූජනීය ස්ථානවලට බෝම්බ ගහපු එක, අහිංසක මිනිසු විශාල පිරිසක් ඝාතනය වෙච්ච එක, සදාකාලික ආබාධිතින් බවට පත් වෙච්ච එක, ඒ පෞල් සංස්ථාව සහ මුලින්ම කඩාගෙන වැටිච්ච එක අපිට බරපතල සංවේදජනක ඛේද වාචකයක්. අගරදුගුරුතුමා මේ පිළිබඳව අනන්ත අප්‍රමාණ කතා කරා. ප්‍රශ්නේ තියෙන්නේ ඒ කාරණාවත් එක්ක අපේ වගකීම ඉටු කරවද කියන කාරණාව. මේ පළවෙනි අත්දැකීම නෙවෙයි. අපි දැක්ක එක වෙලාවක අරන්තාලාවේ ස්වාමින් වහන්සේලා ඝාතනය වෙනවා. තාතන්කුඩි පල්ලියේ වැඳවැටමින් හිටපු පිරිස් ඝාතනය වෙනවා. සීමා බෝධින්නාංශි ගාව උපාසක උපාසිකාවන් ඝාතනය වෙනවා. දළදා හාමුදුරුව ගාව උපාසක උපාසිකාවන් ඝාතනය වෙනවා. මේ වගේ බරපතල සිදුවීම් මේ රට තුළ සිද්ධ වෙනවා. අපි තීන්දුවක් ගත්තද පාලක පක්ෂයක් හැටියට ප්‍රතිපක්ෂයක් හැටියට ආණ්ඩුවක් හැටියට නැවත වතාවක් මේ රටේ මෙවැනි දෙයක් සිදුවෙන එක වළක්වන්න. අද වර්තමානයේ ගත්තහම අපේ රට තුළ අපිට ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මන්ත්‍රීවරයෙකුගේ වාහනයට ගිනි වෙඩි තියෙනවා. එකද ඊට ඉස්සෙල්ලා අරගලකාරී මන්ත්‍රීවරයෙක් මහපාරේ ඝාතනය වෙනවා. මන්ත්‍රීවරු 70 දෙනෙකුගේ නිවාස ගිනි තියෙනවා. මේ වගේ දෙයක් නැවත අනාගතයේ සිද්ධ වෙන්නේ නැහැ කියලා සාහිතිකයක් දෙන්න පුළුවන් කාටද? ඒ වෙනුවෙන් අපි රජයක් හැටියට පෙනී හිටිනවද කියන කාරණාව පිළිබඳව අපි දැඩිව කල්පනා කරන්න ඕන වෙලාවක් මේක. විශේෂයෙන්ම ගත්තාම රජයක් හැටියට රජයේ ජනතාවට ආරක්ෂාව දෙන්න ඕන. ඒ වගකීම බැහැරව කටයුතු කරපු හින්දා තමයි සහරාන් ගිබෝමේ පත්තු වෙන්නේ. සහරාන් කියන පුද්ගලයා මේ ඔවුන්ගේ ලැබපු ඒ ආගමික මතවාදය එක ඔවුන් කටයුතු කරපු මානසිකත්වයත් එක්ක මෙවන් සිදුවීමක් සිද්ධ වෙනවා. ඕනෑම කෙනෙකුට තමන් දරන මතයක් ඔවුන් කැමති ආගමක් අදහන්න අයිතියක් තියෙනවා. ඒ පිළිබඳ මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සාධිත කරලා තියෙනවා. එවන් පසුබිමක් තුළ අපි ජාතින් හැටියට එකට එක්කහුව වෙන්න ඕන, ආගම් අදහන අය හැටියට එකිනෙකාට ගෞරව කරන්න ඕන, ආගම් අදහන ඒ පාර්ශ්වයන් වලට එහෙම කටයුතු නොකරන ස්වභාවයක් තුල තමයි රටේ ඉදිරි ගමන අඩාල වෙන්නේ. පැහැදිලිවම ගත්තාම රටක් හැටියට ගත්තාම විනයක් තියෙන්න ඕන. ඒ විනයගරුක බව මේ සමාජය තුළ තහවුරු කරන තාක්කල් අපිට ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ. අපි එකිනෙකාට ගරු කරමින් එකිනෙකා දරණ ආකල්පත් එක්ක එකතු කර ගනිමින් ඉදිරි ගමනක් යන්න සූදානම් වෙන්න අවශ්‍යයි. නමුත් ප්‍රශ්නේ හරියට තේරුම් ගන්න නැතුව හැමදාම භාවිතා කරන්නේ අපි මේ රටේ බලය ලබා ගැනීම උදෙසා කරන ක්‍රියාකාරකම් එක්ක. පාලක පක්ෂයක් කෙරෙහිද අද වර්තමානයේ අපිට තියෙන වගකීම, විශේෂයෙන්ම මේ සහරාන්ගේ බෝම්බය සිදුවීමත් එක්ක මේ රටේ ඇතිවෙච්ච අවිනිශ්චිත බව නැවත වතාවක් ඇති නොවනවා කියන පණිවුඩය රටට දෙන්න අපි කටයුතු කරන්න අවශ්‍යයි. ඉතින් අපි දකිනවා හුඟක් තැන්වලදී විශේෂයෙන්ම මේ වගේ සිදුවීම් එක ගත්තාම අපේ රටේ අනාගතය පිළිබඳව අපිට අවිනිශ්චිත බවක් තියෙනවා. විශේෂයෙන්ම අපේ රටේ මිනිස්සු ගත්තාම ඉතාමත් අහිංසකයි. හැබැයි මේ රටේ ජනතාව හැම වෙලාවකම ඒ අහිංසක බව භාවිතා කරලා අපි රටේ ඉදිරි පැවැත්මට ඉස්සරහට අරගෙන යන වැඩපිළිවෙලක් හදන්නේ නැතුව ඔවුන් ප්‍රකෝපකාරී පිරිස් බවට පරිවර්තනය කරන්නට දරන උත්සාහයන් අපි හුඟක් තැන්වල දකිනවා. බොහෝ වෙලාවල් වලදී රටක් හැටියට ගත්තාම අපි කණ්ඩායමක් හැටියට ගොඩනැගෙන ස්ථාන තියෙනවා. හුඟක් තැන්වල මේ සමාජ පසුබිම තුළ අපිට භාවිතා කරන්න පුළුවන් ඒ පරිසරයවල් අපි භාවිතා කරන්නේ නැහැ. රට ඉස්සරහට අරගෙන යන්න භාවිතා කරන්න ඕන තැන් අපි පාවිච්චි කරන්නේ නැහැ. මෙවන් ක්‍රියාකාරකමත් එක්ක මම විශ්වාස කරනවා මේ සහරාන්ගේ සිද්ධිය එක ගත්තාම සමස්ත රටම ආන්දෝලනාත්මක සිද්ධවීමක් සිදු වුණා. හැබැයි ඒ කාරණාවේදී වගකීමෙන් තොරව කටයුතු කරපු පිරිස් එක්ක තමයි මෙවන් සිද්ධියක් ඇති වුණේ කියන
එක අමතුමට විනාඩි දෙකක්
විග්‍රහ කරන්න සිද්ධ වෙලා තියෙනවා. මූලාසන අරුඩු ගරු මන්ත්‍රීතුමනි, මේ කතා කරන මටත් ඒ වගේම අහගෙන ඉන්න ඔබටත් මේ රටේ සියලුම දෙනාට වගකීමක් තියෙනවා. කුමක්ද මේ රටේ අනාගත පැවැත්ම වෙනුවෙන් අපිට පැවරෙච්ච වගකීම අපි හරියට ඉටු කරන එක, අපි ඒ දේ කරනවද කියන ප්‍රශ්නය අද සමස්ත සමාජය තුළම රාජ්‍ය නිලධාරීන් ගත්තාම විවිධ ආයතනවල ප්‍රධානින් ඉන්නවා, ඔවුන් එක්ක එකට වැඩ කරන පිරිස් ඉන්නවා. ඉතාමත්ම ඕනකමින් රට වෙනුවෙන් තමන්ගේ පැවරෙච්ච වගකීම ඉටු කරන පිරිස් ඉන්නවා. වගේම සමහර දෙනෙක් සුඛීය කාරණාවලිය කරන්නේ ඒ රාජකාරීමේ ස්වභාවයෙන් එහාට යන්නේ නැති, රටක් ගැන හිතන්නේ නැති, හැම වෙලාවකම තමන් බේරෙන්න තමයි කටයුතු කරන්නේ. හැම වෙලාවකම හුඟක් අය මහන්සි ගන්නේ තමන්ව රැකෙන්න, ඊගාවට තමන්ගේ තනතුර රැකෙන්න, ඊගාවට තමන්ගේ වගකීම ඉටු කරද්දී ඔහු ඒ කාරණාවේදී අභියෝගයක් බාර ගන්න අකමැති බව, මේ සියලු කාරණාත් එක්ක තමයි අපේ යම් යම් ස්ථානවල අසාර්ථක බවක් තියෙන්නේ. ඒ නිසා මම විශ්වාස කරනවා ආරක්ෂක අංශවලට පැවරෙන වගකීම සුළුපටු කාරණාවක් නෙවෙයි. අපේ රටේ ආරක්ෂක අංශය ඉතාමත්ම උත්තරීතර විදිහට මුළු ලෝකයේ අනිත් රටවල් එක්ක ගත්තාම ඉතාමත් සංසන්දනාත්මක බැලපුවාම කිසිම කෙනෙකුට නොදෙවෙන විදිහේ විනයක් ඇති පිරිසක්, ඒ වගේම කාර්යක්ෂම පිරිසක් හැටියට පමණක් නෙවෙයි ජීවිතයේ දෙවෙනි කොට සලකලා රට පළවෙනියට අරගෙන වැඩ කටයුතු කරපු ආරක්ෂක අංශයක් අපිට ඉන්නවා. ඒ ඔවුන්ගේ ඒ තිබිච්ච මානසික තත්ත්වය වැඩි දියුණු කරන්න අවශ්‍ය දේශපාලන පදනම් තිබුණා. ඔවුන්ගේ දිරිමත් කරන සමාජ වටපිටාවල් තිබුණා. ඔවුන දිරිමත් කරන වැඩපිළිවෙළ රට තුල තිබුණා. නමුත් ඒ සියල්ලංගෙම අද වර්තමාන වෙනකොට අපි ඈත් වෙලා ඉන්නවා. ඒ නිසා අපිට වගකීමක් තියෙනවා. පළවෙනි කාරණාව ජනතාවගේ ආරක්ෂාව සැපයීම නම් මේ ආරක්ෂක අංශත් එක්ක කටයුතු කරන අය ශක්තිමත් කරලා ඉස්සරහට අරගෙන යන්න ඕනේ. ඔවුන් ආකල්පෙම වශයෙන් අපි ඉස්සරහට අරගෙන යනවා. වගේම ඔවුන්ගේ හැකියාවන් භාවිතා කරලා රටේ ඉදිරි පැවැත්මට ක්‍රියාකාරකම් වලට එකතු කරගන්න ඕනේ. ඒ නිසා මේ වෙලාවේදී මම යෝජනා කරනවා සහරාන්ගේ බෝම්බ සිද බොහොම ස්තුති සහරාන්ගේ බෝම්බේ කියන කාරණාව මාතෘකාව නැවත වතාවක් එකිනෙකාට ඇඟිල්ල දික් කරන මාතෘකාවක් බවට පත් නොකරගෙන පක්ෂ විපක්ෂ හැමදෙනාම එකතු වෙලා එක කණ්ඩායමක් හැටියට අර කොමිෂන් සභා වාර්තා ආදී ඇති තොරතුරුත් එක්ක මේ රටේ නිම නියම මේ විනිශ්චයකට භාජනය කරලා චෝදිතයන්ට දඬුවම් කරන්න නැවත වතාවක් මේ රට තුළ එවන් සිදුවීමක් සිදු නොවන විදිහට කටයුතු කරන්නයි කියලා මම යෝජනා කරන. බොහොම ස්තුතියි.
ස්තුතියි. ඔනරබල් ඉසාක් රවුමාන්.
ගරු සභාපතිමනි, කිතාම කණගාටුවෙන් කතා කරන වෙලා තියෙනවා. දැන් අවුරුදු 4ක් වෙලාත් මේ ප්‍රශ්නයට තාම පාර්ලිමේන්තුවේ අපිට විසඳුමක් ගන්න බැරි වුණා. හැබැයි මට කියන්න තියෙන දෙයක් තමයි ක්‍රිස්තු පූර්ව වසර 800ට පෙර පණ්ඩුකාභය රජතුමා අනුරාධපුරේ අපේ මුස්ලිම් ජනතාවට හොඳ නම්බුවක් දීලා ඒ ජනතාවට අවශ්‍ය උපකාර ටිකක් කරලා ලබා දීපු එක මට මෙතන මතකයක් කරන්න වෙනවා. ඒ වගේම තමයි 1815 ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ යුගයේදී එතුමාව මරන්න ගිය වෙලාවදී මුස්ලිම් කාන්දාවක් එතුමගේ නම පාතිමා. ඒ මරන්න ගිය වෙලාවදී බේරුවේ ඒ කාන්දාව. ඒ වෙලාවදී රජතුමා කිව්වා මාව රැකපු ලේ කියලා. හැබැයි අපේ ලංකාවේ මාව රැකපු ලේට සභාපතිතුමා මරක්කලයා කියලා නමකුත් හදලා අපිට නම්බුවක් ඇති කරලා දුන්නා. ඒ නම්බුවට මට මතකයක් එනවා 1956 දක්වා බදුල්ල කච්චේරියේදී සන්නස් පත්‍රිකාවත් තිබ්බා. හැබැයි දැන් ඒවා අවලංග වෙලා තියෙනවා කියලා අපිට ආරංචියක් ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි 1948 ලංකාව නිදහස් ගන්න ඩී.එස්. සේනායක මහත්මයාත් එක්ක අපේ ටී.පී. ජායලා සිත්ති ලැබලා එදා නිදහස් ගන්න ගිය වෙලාවදී කිව්වා ඔබට වෙනම නිදහසක් දෙන්නම් කිව්වා. ඒ වෙලාවදී මුස්ලිම් නායකයෝ කිව්වා අපිට වෙනම නිදහසක් ඕනේ නැහැ ටී.පී. ජායලා. ඒ වගේම රාසික් පරිදිලා සිත්ති ලැබලා ඒ ඔක්කොම කිව්වා එකම ජාති එකම රටට එක නීතියක් වශයෙන් අපිට එක නිදහසක් දෙන්න කියලා එදා ඉල්ලීමක් කරුවා. ඒ වගේම තමයි මේ රටේ වෙච්චි ප්‍රශ්න දියාගත්තොත් 1977 ජේවීබී කලබල කාලේ 1988 89 ජේවීපී කලබල කාලේ ඒ වගේම 1980 එල්.ටී.ටී. කලබලයක් ලංකාවේ ඇති වුණා. මගේ ආදරණීය මේ ජනතාවට මම එකක් කියනං මේ කවදාවත් ලංකාවේ තිබු මුස්ලිම් ජනතාව මේ රාජයේ ඉන්න ජනාධිපතිට හෝ ඒ වගේ පොලිසියට හමුදාවට හෝ කර්ලී කරන්නවත් ප්‍රශ්න ඇති කරන්නවත් අපේ ජනතාව එදා ගියේ නැහැ. හැබැයි ඔබ දන්නවා මේ 2019 දී සහරාන් කියන කාලකන්‍යාව එදා හිටපු මට මෙතනදී කියන්න වෙලා තියෙනවා එදා පාර්ලිමේන්තුවේ මාව ඇතුළු 225 තනාවත් ඒ ප්‍රශ්න වෙන්න යනවා කියලා දන්නවා. ඒකට කාටවත් මග හරින්න බෑ. එදා හිටපු පොලිස්පති දන්නවා, හමුදාවපති දන්නවා, බ්‍රේසාජේ හිටපු නිලධාරි සියල්ල දන්නවා. හැබැයි ඒව නවත්තන්න තිබ්බා. ඒයි නවත්තුවේ නෑ. නවත්තන්න ගියේ වෙන මොනවත් නෑ. මේ මුස්ලිම් ජාතිය මේ රටේ ඉඳලා විනාශ කරන්න ඕනයි. මුස්ලිම් ජාතිය මෙච්චර ක්‍රිස්තු පූර්ව 800ට පෙර ඉඳලා නම්බුවක් ඇති කරපු ජාතිය මේ රටේ විනාශවති ජාතියක් වෙන්නට පත් කරන්න ඕනේ කියලා එදා හිටපු සියලු දෙනා එකට එකතු වෙච්චි රඟපෑමක් කියලා මට කියන්න තියෙනවා. හැබැයි එදා මේ ප්‍රශ්න වළක්වලා තිබ්බනම් තාම අපි අද කතා කරන්නේ. මේ ප්‍රශ්න දැනගෙන තමයි මේ ප්‍රශ්න කෙටි වෙන්න ඕනේ කියලා එදා ඔක්කොම එකට එකතු වෙලා මේ කණ්ඩායම වශයෙන් මේ බලයට ආපු එක අපි හැම එකනම දන්නවා. හැබැයි මට මෙතන කියන දිනේ ප්‍රශ්නවලි මොනවාද උනේ? දිගන ඒ වගේම නාථාණ්ඩිය කුලියා පිටිය මිනුවන්ගොඩ වගේ සභාපතිතුමනි මුස්ලිම් ජනතාවගේ දේපොළ විනාශ වුණා. මුස්ලිම් කාන්දාවගේ විනාශ වුණා. හැබැයි කතෝලික ජනතාව පොඩි දරුවෝ ඒ වගේ කාන්දාව විනාශයක් වෙලා මාර ප්‍රශ්නයකට ඒ ජනතාවට මූණ දෙන්න වෙලා තිබුණා. ඒ වගේම තමයි මුස්ලිම් ජාතියගේ ආත්ම විනාශ වුණා. මුස්ලිම් ජනතාවගේ දේපොළ විනාශ වුණා. අපිට මහපාරේ බහිඳ බැරි ප්‍රශ්නයක් ඇති වුණා. මේ වාගේ ප්‍රශ්නයක් තමයි නිර්මාණ කරලා රටේම එපා කරපු ජාතියක් වශයෙන් අපේ ජනතාව මෙදා අපේ රටේ වෙච්ච දේවල් අපි ඔය මේක නම දන්නවා. ඒ නිසා මම මෙතනදී කියනවා සභාපතිතුමනි මෙතනින් එහාටවත් මේ සහරන් කියන කාලකන්‍යාගේ බෝම්බේ ඉදිරියට අර ගිහිලා ජනාධිපතිතුමනි ඔබට මම ඉල්ලීමක් කරනවා හිටපු ජනාධිපති කෝටාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කොමිෂන් සභාවක් පත් කරුවා හරේ වෙච්චි පළක් නෑ දඩුවමක් නෑ වැරදි කාර්යයට දඬුවමක් ලැබිලා නෑ අනේ වැරදි කරුවා නම් මම අද පාර්ලිමේන්තුවේ ඉන්නේ මගේ සහෝදර 225 දෙනාට මම ඉල්ලීමක් කරනවා අඩු ගානම් මරණ දඬුවමක් මේක ගේන්න බෝනයි නැතුව බරුවට කෝටි මෙච්චර ගාණක් ගෙවන්න මෙච්චර වන්දියක් ගෙවන්න කියලා හරියන්නේ මරණ දඬුවම අනිවාර්යයි ඒ නිසා මම 225 දෙනාට මම එංගලි දික් කරලා කතා කරනවා අපි එකට එකතු වෙලා මේ මරණ දඬුවම ගෙනලා මේ වැරදි කාර්ය කවුරු හරි කමක් නැහැ ඒ හරි බී හරි සී හරි යවු නෙල්ලලා යවුන්ට උපරිම දඬුවම දෙන්න ඕනයි කියලා මේ උත්තරිත සභාවේ මම ඉල්ලීමක් කරනවා එහෙම නැත්තනම් මේක හදන්නේ ජනාධිපතිමනි ඔබට මම ඉල්ලීමක් කරනවා එදා ඔබ අගමැති කිව්වා මට බලය නැහැ මට මේකට නීතිය කරන්න බෑ ඔබ මගහැරියා එබැයි අද ඔබ ජනාධිපති ඔබට මම එකක් කියනං මේකට සාධාරණ විසඳුමක් ලබා ගන්න ඕනයි ඔබ කමිෂන් එකක් පත් කරලා තියෙනවා ජනාධිපතිතුමනි ඒ කොමිෂන් සභාවේ වැඩක් නැහැ ඔබ ලෝකේ පිළිගන්න පුළුවන් විදියට ඒ වාගේ කතෝලික අපේ කාඩිනල් හිමි කාඩිනල් උන්වහන්සේ පිළිගන්න පුළුවන් විදියට ලංකාවේ ඉන්න සියලුම ජනතාව පිළිගන්න පුළුවන් විදියට නීතියක් ගේන්න පුළුවන් විදියට ලෝකෙ ඉදිරියට ගිහිලා මේක ස්වාධීන පරිශ්‍රණයක් බාර දීලා මේක වහාම මේකට අවශ්‍ය පියවරයක් කරන්න ඕනයි කියලා අතිගරු ජනාධිපතිමනි ඔබට ඉල්ලීමක් කරනවා එහෙම නැත්නම් මේක නැවත වාරයක් මෙතිවරණ කාලයක් ආවොත් මේක පාවිච්චි කරනවා මේ 225 නාම මම ඇඟිලි දික් කරලා කියනවා මේ 225 නාම තමන් බලයට එන්න ඕනයි ඊළඟ පාර්ලිමේන්තුවේ බලය පත් කරන්න ඕනයි ජනාධිපති වෙන්න ඕනයි අගමැති වෙන්න ඕනයි කියලා තමන්ට බැරිකම තියෙද්දී මේවා පාවිච්චි කර 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 මේ රට අහිංසක මුස්ලිම් ජාතියයි කතෝලික ජාතියයි විකුණා විකුණලා ඡන්ද කරන්න යයි ජනාධිපතිමනි එනිසා ඔබ ගෙල්ලීමක් කරනවා මෙතන නිහාටවත් කාලය ඇදගෙන යන්න නැතුව ඔබ ලීකුවන් යූ සිංගප්පූර හදුවා වාගේ මලේෂියාව මහමෙදිරලා හදුවා වාගේ ලංකාව හදන්න ඕන ජනාධිපතිමනි මේට එහාට කාරණයක් කාලයක් එන්නේ එනිසා ඔබගේ ඉල්ලීමක් කරනවා වහාම සුවාදීන ලෝකේ පිළිගන්න පුළුවන් පරීක්ෂණයක් පත් කරලා මේ දඬුවම කරපු අයට අනිවාර්යම එල්ලුම් ගහ මරණය දීලා මේ රටේ ඉදිරියට ලෝකේ පිළිගන්න පුළුවන් රටක් විදිහට අපි ආරෙන් යන්න ඕනේ කියලා ජනාධිපතිමනි ඔබගේ ඉල්ලීමක් කරනවා. එහෙම නැත්නම් මෙතනින් එහාට ඊළඟ මැතිවරණයක් ආවොත් ලේසිම තුරුඹුවක් තමයි අහිංසක මුස්ලිම් ජනතාව, දෙමළ ජනතාව, කතෝලික ජනතාව, ඒ වගේ බෞද්ධ ජනතාව සාමයේ සමගෙ ඉන්න මේ අහිංසක ජනතාව අතරදී ප්‍රශ්නයක් ඇති කරලා ජාතිවාදී, ආගම්වාදී, අන්දවාදී පාවිච්චි කරලා නැවත වාරයක් බලයට එන්න තමන් ගමන් වාසීද තකා යන්න ගමනක් ඒ නිසා වහාම මේ පියවර කරන්න නැතුව මෙතනින් මෙහාට මේක අරන් යන්න නැතුව මෙතනින් මේක නවත්තලා අපි ඉදිරියට මේක කරගෙන යන්න ඕනේ කියලා මම වහාම ඉල්ලීමක් කරනවා එහෙම නැත්තනම් හැමදාම මොනවද කරන්නේ අද කාලේ බලන අපරාධයි දවස් කීයද මේ වගේ කතා කරුවේ මේ කාගේද මුදල් අපේ අහිංසක රටේ ජනතාව මුදල් මේකෙන් කතා කරලා තීන්දුවක් ගන්නවද මේ සහරාන් කියන කාලකන්‍යාව විකුණලා දවස් කීයද පාර්ලිමේන්තුවේ විනාශයක් කරුවා මේම කරන්න බා මම මේ කිනාටම කියන්නේ දෙයක් තමයි මේකේ අපේ රටේ මුදල් අපේ දුප්පත් රට හිඟනේංග රට අපි ඉදිරියට මේ රට ඉදිරියට අර යනවා නම් මෙතනින් 225 නායකට එකතු වෙලා තීන්දුවක් ගන්න බැරිද ලෝකයේ ඉදිරියට ගිහිලා මේක විසඳුමක් ගන්න ඕනයි කියලා එහෙම නැතුව කාලයට මොනවාද ඩිබේට් එකක් ගෙනලා දානවා දාලා බොඩි චූන් එක ගන්නවා අද රේට මීඩියා වල යන්න හැබැයි මීඩියා වල ගිහිලා විසඳුමක් ගන්න ඒ නිසා
අර මන්තුමා විනාඩි දෙකක්
තියෙනවා හරි මීඩියා වලට ගිහිලා මේක තමයි විසඳුමක් ගන්න බෑ මීඩියා වලට ගිහිලා විසඳුමක් ගන්න බෑ මේක ගන්නවා නම් උපරිම මේක දඬුවම දෙන්න ඕන මෙතනින් එහාට මේ මීඩියා දර්ශන අත්හැරලා මේක අනිවාර්යම මේකට උපරිම දඬුවමක් දීලා මෙතනින් එහාට අරන් යන්න නැතුව 225 නායකට එකතු වෙන්න ඕනයි එහෙම නැතුව බොරුවට මග මේක ජනතාව මුලහරලා කතාවක් කරලා හරියන්නේ ඒ නිසා මගේ ආදරණීය පාර්ලිමේන්තු මන්ත්‍රීව 225 නායකට මා ආරාධනා කරනවා වැරදි මොකා කරවුත් වැරදි තමයි ඒක හරි බීරි සියරි මට නම් කියලා කියන්න බෑ මට සූදිසිය කවුද කියලා දන්නේ නැතුව නිකන් නම් කියන්න බෑ මං කියන වැරදි කරුවා නම් වැරදිමයි එයාට දෙන්න ඕනයි දඬුවම තමයි එල්ලුම් ගහ දෙන්න ඕනයි එල්ලුම් ගහ දෙද්දුන් නැත්නම් අද බලන්න බලය තියෙන අය වැරදි කරනවා එළියට එනවා මුදල් තියෙන අය වැරදි කරනවා එළියට එනවා හැබැයි ඒ අයට ඉදිරියට එළියට එන්න බැරි විදියට මෙතන න්යායට නැත්තට නැති කරන්න පුළුවන් විදියට එල්ලුම් ගහ මරණේ දඬුවම දීලා මේක ඉදිරියට ගේන්න ඕනයි කියමින් මම ජනාධිපතිතුමාට අන්තිම දෙයක් කියනම් ජනාධිපතිතුමනි ඔබ මග අරින්නපා ඔබ ලැස්සෙන්නපා ඊළඟ ජනාධිපති මැතිවරණට මේ වචන කියන්න තියෙන්නපා පාස්කු කියලා මුස්ලිම් ජනතාව අපි යනකොට අපේ කාන්දාවල්ට ඒ වගේ කතෝලික ජනතාවට ප්‍රශ්නක් ඇති වෙන්න විදියට ඒ කතෝලික ජනතාවට හානියක් වෙලා තියෙනවා ඒ ආයත සාධාරණයක් ඉදිරි කරන්න ඕන කියලා ඉල්ලීමක් කරලා මේක වහම ලෝකයේ පිළිගත්තු පරිශනයක් කරන්න ඕන කියලා ඉල්ලීම කරලා මට වෙලාව දීපු සභාපතිතුමනි ඔබට ස්තුතියි.